SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අපි දැන් එහෙමනම් සූදානම් වෙමු මේ ගෙවිලා කිය සතියේ ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව කතා බහ කරන්න සතියේ දේශපාලනික පුවත් විමසුම තුළින්. සුපෘදු පරිදි මේ කාර්යාවයට ශ්‍රී ලංකාවේ සිට සූදානම්ෙන් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් චුටතියවල මහතා. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි කතාව ආරම්භ කරමු සභාග ආණ්ඩුවක් පිළිබඳව, භාරකාර ආණ්ඩුවක් පිළිබඳව මේ වෙනකොට දීර්ඝ වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති වෙමින් යන කතාබහ. මේ සම්බන්ධව යම් කිසි වූ ඉඟි පසුගිය සතියට කලින් සතිය සිටම පළ වෙමින් තිබුණ අපි පසුගිය සතිය සඳහාත් මේ සම්බන්ධව ඒ වෙනකොට තියෙන වාතාවරණය පිළිබඳව කතාබහ කරමින් තමයි හිටියේ. මේ සතිය වෙනකොට මේ භාරකාර ආණ්ඩුවක් පිහිටවීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, සම්මුතිවාදී ආණ්ඩුවට සම්බන්ධ වෙලා සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසත්, එතකොට ඒකාබද්ධ විපක්ෂයත්, අනිකුත් පක්ෂත් මොන වගේ මතයකද සිටින්නේ කියන කාරණාවත්, ඒ හා සම්බන්ධව සිදු වෙමින් තිබුණු ක්‍රියාකාරකම් පිළිබඳවත් කතා බහ කරමු. අපි මුලින්ම අවධානයට ලක් කරමු මනෝජ්, දැන් මේ සතියේ ආරම්භ වීමට නියමිත තීරණාත්මක සාකච්ඡාව පිළිබඳව අපට වාර්තා වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද පාර්ශ්වයෙන් යම් කිසි වූ නියෝජිතයන් දෙදෙනෙක් සහ මෛත්‍රී පාර්ශ්වයෙන් යම් කිසි වූ නියෝජිතයන් දෙදෙනෙක් එකතු වෙලා මේ භාරකාර ආණ්ඩුව පිහිටවනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා මේ හමුව පැවැත්වෙනවා කියලයි අපිට වාර්තාවන්නේ. මා කැමති ඒ සම්බන්ධ වන නියෝජිතයන් සහ මේ හමුව මොන ආකාරයෙන්ද පැවැත්වෙන්නට යන්නේ කියන කාරණාවෙන්ම අද කතාබහ පටන් ගන්න. අපිට මොනවද වාර්තාවන්නේ?
ඔව්, පසුගිය කාලය පිළිබඳව සංක්ෂිප්තව පොඩි අදහසක් අපි දැක්වුවොත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා ඒකාබද්ධයත් එක්ක එකතු වුණු, එහෙම නැත්නම් විපක්ෂයට ආපු 15 වෙනාගේ කණ්ඩායමේ එස්.පී. දිසානායක, තිලංක සුමතිපාල, ඩිලාන් පෙරරා කියන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවක් තිබුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා යටතේ ආණ්ඩුවක් ඉදිරියට ක්‍රියාත්මක කරන්න එක මූලික අවශ්‍යතාවක්. ඒ පිළිබඳව දිගින් දිගටම කතා කළා. ඊට පස්සේ පසුගිය සතියේ මේ වැඩසටහනින් අපි වාර්තා කරපු විදිහට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත්, බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාත්, මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමාත්, එස්.වී. දිසානායක හිටපු ඇමතිතුමාගේ නිවසේදී හම්බ වෙලා කරයි කියන සාකච්ඡාවත් එක්ක තමයි මේ භාරකාර ආණ්ඩුව පිළිබඳ අදහස දලුලා වැඩෙන්න පටන් ගත්තේ. දැන් ඒක ටිකක් මහ ගින්නක් වගේ ව්‍යාප්ත වෙමින් යනවා. ඒ අනුව තමයි ඔය දිල්ලෝක්ෂණ දාන් කරපු ඉදිරි සාකච්ඡා පවත්වන්න නියමිතයි කියලා අපේ රටේ ජාතික මාධ්‍ය කිහිපයකුත් වාර්තා කරලා තිබුණා. ඒ අනුව මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සහ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පාර්ශ්වයේ නියෝජනය කරමින් මහින්ද අමරවීර ඇමතිතුමා සහ එස්.බී. දිසානායක හිටපු ඇමතිවරයාත් එකතු වෙලා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට ඉදිරි සතියේ සූදානමක් තියෙනවායි කියන කතාව තමයි ඒ අනුව වාර්තා කරලා තිබුණේ. ඒ අනුව තමයි ඉදිරි සතියේ මේ සාකච්ඡාව සිද්ධ වෙන්න යනවායි කියන ප්‍රවෘත්තිය මේ වන විට වාර්තා වෙලා තියෙන්නේ.
හොඳයි, දැන් එතකොට මේ සම්බන්ධව තවත් යම් යම් ක්‍රියාකාරකම් සිදු වෙලා තිබුණා පසුගිය සතිය තුළදී. ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වටිනවා. ඒ අතරින් ප්‍රධානතම කාරණාවක් විදිහට අපිට ගන්නට පුළුවන් බැසිල් රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතර සිදු වුණු හමුව. මේ හමුවේදීත් මේ භාරකාර ආණ්ඩුව සම්බන්ධවත් යම් කිසි වූ කතාබහක් සිදු වුණා කියලා තමයි අපිට වාර්තාවන්නේ. මොකක්ද මනෝජ් මේ හමුවේ සිදු වුණු සුවිශේෂතා?
මේක විශේෂයෙන්ම GLPD සිටපු ඇමතිවරයාගේ නිවසේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පවත්වපු සාකච්ඡාවේදී තමයි බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා මේක පිළිගත්තේ. මේක හොර රහසේ සිද්ධ වෙච්ච සාකච්ඡාවක් හැටියට තමයි බොහෝ දිනේ කර්ත දක්වලා තිබුණේ. නමුත් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ඒ පිළිබඳව ප්‍රසිද්ධිය පිළිගත්ත මෙහෙම සාකච්ඡාවක් තිබුණාය කියන කාරණය ඔය පසුගිය සතියේ GLPD සිටපු ඇමතිතුමාලාගේ නිවසේ පැවැත්වෙච්ච සාකච්ඡාවේදී ඒදී බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා සඳහන් කරලා තිබුණේ, ඒකාබද්ධ විපක්ෂ ගන්න තීන්දුව තීරණ වලට මම එකඟ නැහැ, මම විරුද්ධයි කියලා අදහසක් සමාජයේ ව්‍යාප්ත වෙමින් එනවා. නමුත් එහෙම දෙයක් නැහැ. මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව හම්බ වුණා තමයි. හැබැයි මේ හමුව කිසි විදිහකින්වත් මේ අලුත් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමත් සම්බන්ධයෙන් කතාවක් නෙමෙයි. කොතනදිද හම්බ වුණේ, කවුද මාත් එක්ක ගිහිල්ලා හම්බ වුණේ කියන එක මගෙන් අහන්න එපා. නමුත් මේම හමුවක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ හමුව මේ කතා කරන මාතෘකාවට අදාළ නැහැ කියලා තමයි බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා මෙහිදී කියලා තිබුණේ.
ඒත් එක්කම මේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සාකච්ඡා කළ තිබෙන විවිධ සුළු පක්ෂ සමගින්. දැන් අපි දන්නවා මේ භාරකාර ආණ්ඩුව පිහිටවන්නට නම් පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට ඕනේනේ. දැන් පාර්ලිමේන්තුව විසිරුවා හරියට පස්සේ බහුතර බලය හදා ගැනීම හා සම්බන්ධ වන ප්‍රශ්නයකුත් ඔතන තියෙනවා. ඒ සම්බන්ධව වෙන්නට ඕනේ මේ සාකච්ඡා සිදු වෙන්නට ඇතයි කියලා අපිට යම් කිසි උපකල්පනයකට එන්න පුළුවන්. දැන් ඒකාබද්ධ විපක්ෂීය කණ්ඩායම සහ සුළු පක්ෂ අතර සාකච්ඡාව කොයි ආකාරයෙන්ද නිමාවට පත් වෙලා තිබුණේ?
ඔව්, දැන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන වශයෙන් කණ්ඩායම් දෙකක් ඉන්නවනේ. දැන් කුමාර් වෙල්ගම මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායමක් මේ සභාගයේ පිහිටවනවට, මේ භාරකාර ආණ්ඩුව පිහිටවනවට විරුද්ධයි. ජාතික නිදහස් පෙරමුණ ගිය සතියේම ප්‍රසිද්ධියේ තිබුණා මේක පිහිටවන්න අවශ්‍යයි. අපිට ඊළඟ මැතිවරණයකින් ජයග්‍රහණය කරලා බලය ලබා ගන්න එකේ ගැටලුවක් නැහැ. එතකන් තව ටික කාලයක් හරි බලන් හිටියොත් විමල් විරවංශීට ඇමතිවරයාගේ වචන වලින්ම ගියොත් මේක අපේ රට හපයක් වෙනවා. හපේ බාර ගන්නවට වඩා ඊට කලින් එකතු වෙලා මොන ආකාරයකින් හරි බලය ලබා ගන්න එක අවශ්‍යයි. ඒ හින්දා මේ භාරකාර ආණ්ඩුව පිටවන්න තමන් කැමතියි කියලා ජාතික නිදහස් පෙරමුණ ඔවුන්ගේ අදහස විදියට කිව්වා. ඉතින් ඒ අතරේ තමයි මේ සුළු පක්ෂ සමග සාකච්ඡාව සිද්ධ වුණා කියන ප්‍රවෘත්තිය වාර්තා වුණේ. විශේෂයෙන්ම රිෂාඩ් බදිවුදීන් නැමතිවරයා, රවුෆ් හකීම් නැමතිවරයා, එටිකම මනෝ ගණේෂන් නැමතිවරයා මෙවැනි සුළු පක්ෂ නියෝජනය කරන කණ්ඩායම සමග සාකච්ඡා කරා. භාරකාර ආණ්ඩුවකට නම් ඔවුන් කැමති වගේ අදහසකුත් ඒ ඇතුලේ පළ වෙලා තිබුණා.
ඔව්, දැන් මනෝජෝ එකඟතාව කියන කාරණාවේදී අපි දන්නවා මුස්ලිම් පක්ෂ සහ දෙමළ පක්ෂවල යම් යම් විවිධ අදහසුත් තියෙනවා. දැන් එතනදී ඔබට යම් කිසි වූ වාර්තා වීමක් සිදු වෙනවද? මේ මුස්ලිම් පාර්ශව සහ දෙමළ පාර්ශව එකඟතාවක් ඇති වුණා කියලා පොදුවේ?
ඔව්, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශවයෙන් සඳහන් කරන්නේ මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් තියෙනවා. නමුත් සුළු පක්ෂ කැමති මේ භාරකාර ආණ්ඩුව පිටවන්න කියන අදහස ඔවුන්ගේ පාර්ශවයෙන් කියනවා. නමුත් කොයි වෙලාවකවත් රිචඩ් බදුවින් නැමතිවරයා, රවුෆ් හකීම් නැමතිවරයා, මනෝ ගණේෂ නැමතිවරයා ඔවුන් යන එන තැනකදීවත් මාධ්‍ය හමු ප්‍රශ්නයකටවත් ඔව් අපි භාරකාර ආණ්ඩුව පිටවන්නේ ඒකාබද්ධයත් එක්ක හෝ ඒ කණ්ඩායම එක්ක ලෑස්ති කියලා කොයි වෙලාවකවත් කියලා නැහැ. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් පවා පෞගී දවස්වල ප්‍රසිද්ධිය කිව්වා රිෂාඩ් බදුවින් නැමතිවරයා වගේ කණ්ඩායම් තවදුරටත් ඔවුන් සමග එකතු වෙලා මේ ආණ්ඩුව පිටවනවා ඒක කිසි අවිශ්වාසයක් නැහැ කියලා ඔවුන්ගේ පැත්තෙන් ඕනුත් සඳහන් කළා.
ඔව්, දැන් මේ සභාග ආණ්ඩුව භාරකාර ආණ්ඩුව පිහිටවීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කොයි වගේද, ඔවුන් කොයි වගේ ලෑස්තියකද ඉන්නේ කියන කාරණාව පිළිබඳවත් විමසා බැලීම වටිනවා. එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ඒ පැත්තෙන් මොනවද ආරංචි වන්නේ?
ප්‍රධානම අරමුණ, ප්‍රධානම අදහස භාරකාර ආණ්ඩුවක් පිහිටවුවොත් ඒකට හවුල් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සූදානම් නැහැ කියන අදහස ඔවුන්ගේ පක්ෂයෙන් ඔවුන් ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමන්ගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ලබාගත්තු ජනවරම ඔහු පාව දෙන්න සූදානම් වෙන එකක් නැහැ කියලා ඔවුන්ගේ වචනවලින්ම ඔවුන් කියනවා. ඒ වගේම ඔවුන් ඉල්ලනවා යම් ආකාරයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ ආණ්ඩුවත් එක්ක යන්න පුළුවන් කමක් නැත්නම් එක්සත් ජාතික පක්ෂයට තනියෙන් මේ ආණ්ඩුව පිහිටවන්න අවස්ථාව ලබා දිය යුතුයි කියන අදහස එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා. එහෙම වුණොත් ඔවුන් 113 පෙන්නලා, සරල බහුතරය පෙන්නලා ඉදිරියට රජය කරගෙන යන සූදානම් බව තමයි ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සඳහන් කරන්නේ. දැනටවත් ඔවුන් 106 දෙනෙක් ඉන්නෝ, ඒ 106 දෙනා බෙදිල නැහැ. ඒ අනුව ඉදිරියේ වැඩ කරන්න පුළුවන් කියන ස්ථාවරයක ඔවුන් ඉන්නෝ. ඒ වගේම ඉදිරි ආයවැය ජයග්‍රහණය කරන්න පුළුවන් කියන අදහසෙත් ඔවුන් ඉන්නෝ. මේ අතර පොඩි හරි චකිතයක් විදිහට දකින්නේ රවි කරුණානායක හිටපු ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයත් එක්ක යම් කලකිරීමකින් ඉන්නවා නම් ඔහුත් සමග යම් පිරිසක් භාරකාර ආණ්ඩුව පිහිටවන්න ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමත් එක්ක එකතු වේවි කියලා යම් සැකයක් තියෙනවා. ඒ පිරිස 10 කියලත් මාධ්‍ය ඔස්සේ කියවුණා. එක්සත් ජාතික පක්ෂයේ 10 භාරකාර ආණ්ඩුව පිහිටවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා කියලත් කියවුණා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් සඳහන් කරන්නේ එහෙම 10 නෑ යම් ආකාරයකින් මෙහෙම ගියොත් එක්කෙනෙක් ඉදී දෙන්නෙක් ඉදී ඊට වැඩි පිරිසක් නෑ කියලා තමයි ඔවුන්ගේ පැත්තෙන් කියන්නේ. නමුත් භාරකාර ආණ්ඩුව පිහිටවන්න කතා කරන පිරිස් කියන්නේ 10 එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් මෙන්න ඉන්නවා කියලා.
හොඳයි, දැන් මෙතනදී මේ විවිධ පාර්ශව ඇතැම් වෙලාවට එකම පක්ෂය නියෝජනය කරන අයවලුන් විවිධ මතධරණ ස්වරූපයක් අපි දකිනවා. දැන් ඔබත් සඳහන් කරපු ආකාරයට මනෝජ් ඩිලාන් වෙල්ගම පුංචි මතභේදකාරී ගැටුමක් ඇති වෙමින් යනවා. ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා චෝදනා කරනවා වෙල්ගම මන්ත්‍රීවරයා කියනවායි කියලා මහින්ද රාජපක්ෂ අගමැති තනතුර භාරගත යුතු නැහැ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පාලනයක් යටතේ කියලා.
කුමාර වෙල්ගම් මහත්තයාගේ කට්ටිය කියනවා අපිට මහින්ද මහත්තය අගමැති කරන්න ඕනේ නැහැ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ. මට ඒක කොහොමහරි තේරෙන්නේ නැහැ. දැන් 2015 ජනතාව ඡන්දය දුන්නේ මහින්ද මහත්තය අගමැති කරන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිවරු තියාගෙන දැන් විරුද්ධ වෙනවා නම් එතන තියෙනවා මොකක් හරි අපි නොදන්න කතන්දරයක්.
දැන් ඒකට උත්තරයකුත් දුන්නා කුමාර වේල්ගම මන්ත්‍රීවරයා මේ ඩිලාන් පෙරේරාට යම් කිසි වූ චෝදනාවකුත් නගමින්.
ඩිලාන්ගේ වැඩක් තමයි ඩිලාන් හැමතිස්සෙම තමන් ඒ ඉන්න නායකයාට කඩේ යනවා. ඉතින් මේ ගමන ඒගොල්ලන් ගිහලා තියෙනවා යෝජනාවක් බාරකාර ආණ්ඩුවක් හදන්න. අපි ඔක්කොම ශ්‍රී ලංකා කාර්යය. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආදරේ. නමුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාට කැමති නෑ. අදෝර දැන් මේ දෙකෝ එක්ක ගිහලා බාරකාර ආණ්ඩුවක් හදන්නේ මහින්ද මහත්තයා වගේ මැති කරන්නයි සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කරන්නේ. මම නම් කැමති නෑ. මම නැවතත් රැවටෙන්න කැමති නැහැ. ඒක තමයි මම කිව්වේ බාරකාර ආණ්ඩුවක් හදනවා නම් ඒ ආණ්ඩුව පිහිටවන්න මම ඡන්දේ පාවිච්චි කරනවා. 3/2 අවශ්‍ය නම් ඒ 3/2ටත් මම ඡන්දේ පාවිච්චි කරනවා. හැබැයි බාරකාර ආණ්ඩුවේ ඇමතිකමක් ගන්නෙත් නැහැ. ඒ ආණ්ඩුවේ මම ඉඳගන්නෙත් නැහැ. මම ඉඳගන්නේ විපක්ෂේ.
අපි දැන් මේ අදහස් විමසමින් යන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අයවලුන්ගේ විවිධ මත පිළිබඳව. තරුණ පාර්ශවයේ නියෝජනය කරමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියලා තිබුණා භාරකාර ආණ්ඩුවක් හදනවා නම් එහි මූලික වගකීම ගන්නට ඕනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා.
අවංකව රටේ වර්තමාන අර්බුදයට ආර්ථික සමාජීය දේශපාලන අර්බුදයට විසඳුමක් දෙන්න ස්ථාවර සභා ආණ්ඩුවක් හදන්න ඕන නම් ඒකට විරුද්ධ සාකච්ඡාවකට අපි ලෑස්ති. හැබැයි සභා ආණ්ඩුවක් හදන්න අවශ්‍ය නම් ඒකේ පියවර ගන්නෝනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා තීන්දුව කරාම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් එක්ක දීඝ කණ එක මම අද නවත්තනවා කියලා. ඊට පස්සේ අපිත් එක්ක කතා කරන්න පුළුවන්. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක උදේට තේ බීලා දවල්ට අවිලා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කතා කරන එකට අපි සූදානම් නැහැ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රමේෂ් පතිරණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරුණ කණ්ඩායම නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙකු විදිහට යම් කිසි අදහස් දැක්වීමක් කළා තිබුණ මේ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් දැන් තේරලා තියෙන්නේ කියලා ආණ්ඩුවේ නිවත්වනය එක සුදුසුයි ඒ සඳහා කාලය ඇවිල්ලා තියෙන්නේ කියලා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග මේ නොගැලපෙන දීගේ කරගෙන යන අපහසු බව පෙනෙනවා. ඒ නිසා එතුමාම තීන්දුව කළා තියෙනවා මං හිතන්නේ දැන් මේ ආණ්ඩුව වෙනස් කරන කාලය ඇවිල්ලා කියලා. අපි විශ්වාස කරන එක රට වෙනුවෙන් ගත යුතු තීන්දුවක්.
ඔව් කොළඹ දිසාව බාර කොළඹ අපේ මහ ඇමතිනිය රෝසි සේනානායක නම් කියන්නේ ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගන්න එකක් නැති වෙයි කියලා තමන් විශ්වාස කරනවා කියලා.
මම විශ්වාස කරන්නේ නැහැ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා UMP එකේ රෙහෙව එහෙම දෙයක් කරයි කියලා.
එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙක් මොජිබි රහුමාන් ඔහු සඳහන් කරනවා ජනාධිපතිවරයාට මුල අමතක වෙලා කියලා.
ජනාධිපතිතුමාටත් කිසිදු සදාචාරාත්මක අයිතියකුත් නැහැ. එතුමාට ජනවරමක් ලබා දීලත් නැහැ. අර එක එක්කෙනත් එක්ක ගිහිල්ලා හොර රහසේ කතා කරලා ආණ්ඩු හදන්න වරමක් ලබා දීලා නැහැ. අපිත් එක්ක එකතු වෙලා යන්න කියන වරම තමයි ජනතාව ජනාධිපතිතුමාට දීලා තියෙන්නේ. මං දන්නේ නැහැ ජනාධිපතිතුමාටත් ඒක අමතක වෙලාද කියලා.
ඔව් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කිරීමෙන් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාත් අදහස් දක්වීමක් කළා තිබුණා.
කොහොමද මහින්ද රාජපක්ෂ මහත්තයලට පවතින්න බෑ මාසයකට සැලැක්වත් අර තමන්ගේ බටේ ඉන්න පාක්ෂිකයට බලාපොරොත්තුවක් දෙන්න තු ආණ්ඩුවක් හදනවා කියලා. දැන් අන්දන්න පුළුවන් ජනතාවක් හදාගෙන තියෙන්නේ මේගොල්ලෝ.
මීළඟට තවත් ප්‍රධාන කාරණාවක් සිදුවනා ඒ පිළිබඳවත් කතාබහ කළ යුතුමයි. ඒ තමයි ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෙලා සිටින දේශපාලන කණ්ඩායම් වල එකමුතුවෙන් පැවැත්වුණේ රැස්වීම. මේ රැස්වීමේදී ගත්ත තීන්දු තීරණ සාකච්ඡාවට බඳුනුණු ප්‍රධාන කාරණා පිළිබඳවත් අපි දැනගන්න කැමතියි මනෝජ් මීළඟට.
ඔව් පසුගිය සතියේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන රැස්වීම් දෙකක් පැවැත්වුණා. එකක් GL පිරිසිට ඇමතිවරයාගේ නිවසේදී පැවැත්වුණේ. ඒ සාකච්ඡාව ආරම්භ කරනවත් එක්කම චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා හිටිය අදහසක් වල කියලා තිබුණා අපි මේ වගේ දෙයක් කරන්න යනකොට පාක්ෂිකයන්ගෙනුත් අහලා හිටියොත් හොඳයි නේද කියන අදහස ඔහු ඉදිරිපත් කරලා තිබුණා. මේ පිටුවන් යන භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ වැතුමා ඉදිරි කියලා තිබුණේ මේ ගැන විවිධ අදහස් තියෙනවා. අපි තීන්දුව ගන්නකොට සියලු දෙනාත් එකතු වෙලා විමසලා මේ අදහස් ගමු කියන අදහස එතුමාගේ පැත්තෙන් ඉදිරිපත් කරලා තියෙනවා. කුමාර වෙල්ගම් මන්ත්‍රීතුමා සඳහන් කරලා තියෙන්නේ එවැනි දෙයකට ඔහු විරුද්ධයි කියන අදහසක් මෙහිදී සඳහන් කරලා තියෙනවා. නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමා සඳහන් කරලා තිබුණා භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ළඟට ඒකාබද්ධ විපක්ෂය යන්න ඕන කියලා. පහුගිය කාලේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම බොහොම අමාරුවෙන් තමයි දේශපාලන ස්ථාවරත්වයේ ගොඩ නගාගත්තේ. ඒ ගැනත් අපි හිතන්න ඕන නේද කියන අදහස පවිත්‍රා බණ්ඩාරච්චි මන්ත්‍රීතුමිය ඉදිරිපත් කරලා තිබුණා. ඒත් එක්කම බැචිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාත් මෛත්‍රී ජනාධිපතිතුමාව හමුවුණු කාරණේ මේ අවස්ථාවේදී තමයි කණ්ඩායමට කියලා තිබුණේ. මම අර කලින් සඳහන් කරා වගේ හමුුණේ කවුද කොතනදී හම්බුනේ කියන එක අහන්න එපා. හම්බ වුණා තමයි. නමුත් මේ භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් කතා බහකට නෙමෙයි හම්බුනේ කියලා එතුමා සඳහන් කරලා තිබුණා. කොහොමනත් මේ සියල්ල අවසානයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියලා තිබුණේ මේ භාරකාර ආණ්ඩුව ගැන මේ කණ්ඩායම තැන් තැන්වල අදහස් පළ කරන්න යන්න එපා. මේක යෝජනාවක් විතරයි. අපි එකතු වෙලා තමයි තීන්දුව ගන්න ඕන. ගන්න තීන්දුව මොකද්ද කියලා තමන් කණ්ඩායම දැනුවත් කරන්නම් කියලා සඳහන් කරලා තියෙනවා. කොහොමුණත් ඉන්න අනතුරු ජීල් පිරිස සමතුමාගේ ගෙදරදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වලා තියෙනවා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු 15 දෙනාගේ කණ්ඩායමට ආරාධනා නොකිරීම ගැන සාකච්ඡා වෙලා තියෙනවා. ඒ අනුව පක්ෂ නායක රැස්වීමට ඔවුන්ට ආරාධනා කරමු කියලා යෝජනා වෙලා තිබුණා. ඒ අනුව තමයි ඒකබද්ද විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පෞගේ බ්‍රහස්පතින්දා දිනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිල නිවසේදී පැවැත්විලා තිබුණේ. කොමුණක් මේ 15 දෙනාගේ කණ්ඩායමට පැමිණීම ගැන හරියට පණිවිඩය සම්නිවේදනය නොවුණු නිසා සුසිල් ප්‍රේමජයන්, තනුරුපේ දර්ශන යාපා, ජෝන් සෙනවිරත්න කියන අය මන්ත්‍රීවරුන් පමණයි ඇවිල්ලා තිබුණේ. මේ සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමා කීවලා තිබුණේ භාරකාර ආණ්ඩුවක පිටුවන වැඩේ සිද්ධ වෙන එන්නේ නෑ වගේ අදහසක් තමයි මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණේ. කොමුණක් කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා මේ සාකච්ඡාවට පැමිණිලා හිටියේ නෑ. ඒ අනුව මේ අවස්ථා දෙකේදීම අවසාන වශයෙන් මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම තවරුම එක තමයි සිද්ධ වෙලා තිබුණේ. නිල්රුක්ෂි
අපි පසුගිය සතියේදී කතා බහ කළා. ඔබට මතක ඇති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නිලධාරීන් නැවතත් පත් කරලීම කියන කාරණාව පිළිබඳව. නිලධාරීන්ගේ කාලය වසර 3යි තියෙන්නේ. ඉන් අනතුරු නැවතත් අලුත් සමාජිකයන් පත් කරලීමට අවශ්‍යව තිබෙන බව අපි එහිදී සඳහන් කළා. එහිදී නිල බලයෙන් කථානායක, අගමැති සහ විපක්ෂ නායක කියන තිදෙනා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නවා. ඉතින් ඒ යටතේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා විදිහට මහින්ද සමරසිංහ මහතාත්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරලා තිබුණා ඔවුන්ගේ නියෝජිතයා වෙලා හිටිය විජිත හේරත් මහතා, ඒ ආකාරයෙන්ම නැවත වතාවක් පත් කරන්නට ඔවුන්ගේ කැමැත්තක් තියෙනවා කියලා. ඉතින් මේ කාරණා තමයි අපි පසුගිය සතියේදී කතා බහ කරමින් හිටියේ ඒ කාලේ වෙනකොට තිබිච්ච තත්ත්වය. දැන් මේ ගෙවිලා ගිය සතියේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සමාජිකයන් නිශ්චිත වශයෙන්ම පත් වුණා. නිලධාරීන්ගේ නම් වශයෙන් මේ පත්වීම පිළිබඳව අපි දැනගන්න කැමති මනෝජ්?
ඔව්, විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවට වසර තුනක කාලේ පිරීමෙන් පස්සේ නව සමාජිකයන් පත් නොකිරීම මාස ගානක් තිස්සේ කතා වෙච්ච කාරණයක්. නමුත් පසුගිය සතියේ මං හිතන්නේ ගොඩක්ම මේක ඉක්මන් වෙන්න හේතුවක් වුණේ අගවින්ද සුර ප්‍රේසාත් දෙප් තමන්ගේ දුර කාලයෙන් විශ්‍රාම යන්න නියමිතව තිබුණා. ඒ හින්දා අලුත් අගවින්ද සුරෙක් පත් කර ගැනීමේ අවශ්‍යතාවය හැමෝම පෙන්වලා දුන්නා. ඒ අනුව සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනා විදිහට ආචාර්ය ජයන්ත ධනපාල මහත්මයා පත් කරලා තිබුණා. ඒත් එක්කම නීතිඥ ජාවේ ඩී යූසුෆ්, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමා කියන තිදෙනා තමයි සිවිල් සමාජ ව්‍යාපාරිකින් තිදෙනා විදිහට පත් කරලා තිබුණේ. කොම කථානායකවරයාත්, අගමැතිතුමාත්, විපක්ෂ නායකවරයාත් නිල බලයෙන් මේක පත් වෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ නියෝජිතය විදිහට මහින්ද සමරසිංහ ඇමතිතුමාම කලින්ම ජනාධිපතිතුමා පත් කරලා තිබුණා. අගමැතිතුමාගේ නියෝජිතය විදිහට තලතාතු කෝරළ අධිකරණ ඇමතිතුමිය පත් කරලා තිබුණා. විපක්ෂ නායකවරයාගේ නියෝජිතය විදිහට විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව තමයි නියෝජනය පත් කරලා තිබුණේ. ඒක බොහෝ දෙනෙකු යම් ආකාරයෙන් සාකච්ඡාවට ලක් කරපු කාරණයක් බවට පත් වුණා. ඒ අනුව තමයි ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන් 10 දෙනා සම්පූර්ණ වෙන්නේ. ඔවුන්ගේ ප්‍රධාන කාර්යය බවට පත් වෙලා තිබුණේ ඉන් අනතුරුව අගවිනිසුරුවරයා පත් කිරීම. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා අලුත් අගවිනිසුරුවරයා විදිහට පත් කරගත්තා. අපි ඔබට පහුගිය සතියේ සඳහන් කළේ නීතිපතිවරයා අගවිනිසුරුවරයා බවට පත් කිරීමේ යම් සූදානමක් තියෙනවා කියලා. නමුත් ජනාධිපතිතුමා සීෂෙල් සංචාරයෙන් පස්සේ ලංකාවට ඇවිල්ලා මේ අගවිනිසුරුවරුන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඉතිහාසය, ඔවුන්ගේ අධ්‍යාපන සුසුකම් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව යම් අධ්‍යයනයක් සිදු කරලා මේ කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨම පුද්ගලයා එතුමා නම් කරලා යවලා තිබුණා ව්‍යවස්ථාදායක සභාවට. එහිදී ඊට අනුමැති හිමි වුණා. ජනාධිපතිතුමාත් සඳහන් කළේ ඉතිහාසයේ වසර ගානකට පස්සේ ජ්‍යෙෂ්ඨම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා අගවිනිසුරුවරයා විදිහට පත් කරන්න එතුමා කටයුතු කළා සහ මේ ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම සහ ඒ කාරණා ඔස්සේ ඊට මඟ පෑදුනා කියන දේ ජනාධිපතිතුමාත් මතු කරලා තිබුණා. කොමුණත් අවසාන වශයෙන් ලංකාවේ 46 වෙනි අගවිනිසුරුවරයා විදිහට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා පත් වුණා.
මම ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරන සියලුම විනිශ්චයකාරතුමාලගේ පෞද්ගලික අධ්‍යාපනික වෘත්තිමය සුසුකම් මම ගෙන්වා ගත්තා. ගෙන්වාගෙන මම තීරණය කළා මේ පත්වීම දිය යුත්තේ සේවාවේ ජ්‍යෙෂ්ඨතාවය මුල් කරගෙනයි කියලා. අවුරුදු 30ක් ලංකාවේ අග්‍රවිනිශ්චයකාර ධුරයට පත් කළා තිබෙන්නේ මට කලින් හිටපු ජනාධිපතිවරු අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය සලකලා නොවේ. මම පත්වීමට නිර්දේශ කළ විනිශ්චයකාරතුමා අවුරුදු 38කුත් මාස 11ක් ප්‍රාථමික උසාවියකට මුලින්ම සේවයට ඇවිල්ලා එතන ඉඳන් පියවරෙන් පියවරෙන් පියවර ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වෙන විට සේවය කරා. We'll be right back.
පහුගේ කාලයේදී යාපනයේ විවිධ මත ගැටුම් සහ කලබලකාරී වාතාවරණ නිර්මාණය කිරීමට ආවාකල්ලිය මුල්ුණා කියන කාරණාව කාටත් නොරහසක්. ඊට පස්සේ මේට දනුරොක් කණ්ඩායමක් එකතු වෙලා තිබුණා. ආවාකල්ලියෙන් කැඩිලා ගිය කණ්ඩායමක් විදිහට ඔවුන් ආවාකල්ලියත් එක්ක මත ගැටුම් ඇති කරගත්තා. ඒ අතරතුරේදී දැන් මේ වෙනකොට ආවාකල්ලිය සම්බන්ධව තවත් විශේෂිත කතාබහක් අපිට ආරංචි වෙනවා. ආවාකල්ලියට ඉන්දියාවේ යම් කිසි වූ පුහුණුවක් ලැබෙනවායි කියලා. මං කැමතියි මේ සම්බන්ධව මේ වෙනකොට අපිට ආරංචි වෙන තොරතුරු දැනගන්න. මොකක්ද මේකේ පදනම? කවුද මේ පුහුණුව ලබා දෙන්නේ? මේකේ පසුපස ඉන්නේ කවුද කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න මනෝජ්.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික තොරතුරු වාර්තා කිරීමක් අපිට මේ වෙලාවේ කරන්න පුළුවන්. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කාරණය මතුනේ ඊයේ දවසේ ශ්‍රී ලංකාවේදී ඊයේ දහවල් තමයි යම් හෝඩුවාවක් ලැබුණේ. ඒ අනුව වාර්තා වුණේ මේ යාපනයේ ක්‍රියාත්මක වන ආවාකල්ලිය සමාජිකයන් කණ්ඩායමකට මේ දවස්වල ඉන්දියාවේදී යුද පුහුණුවක් ලබා දෙනවා. ඉන්දියාවේ පෞද්ගලික ආයතනයකට මුදල් ලබා දීලා තමයි ඔවුන් මේ යුද පුහුණුව ලබා ගන්නේ. ඒ වගේ මේ සඳහා ඔවුන් මුදල් සොයාගන්නේ යාපනයේ මංකොල්ල කැම්ප් සිද්ධ කරලා තමයි කියලා මේ තොරතුරු වාර්තා කරා. ඒ අනුව දැනට ඉන්දියාවේ යුද පුහුණුව ලබන ආවාකල්ලිය සමාජිකයන් 12 දෙනෙක් පමණ ඉන්නවා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණා. නමුත් හදිසියෙම ආවාකල්ලිය මේ විදිහට යුද පුහුණුවක් ලබන්නේ මොකද කියන කාරණය පිළිබඳව ආරක්ෂක අංශ වලටත් යම් සැකයක් මතුවලා තියෙනවා කියලත් වාර්තා වුණා. කොහොම වුණත් ඉන්දියාවේ මේ විදිහට යුද පුහුණුවක් ලැබුවයින් පස්සේ ඔවුන් මොන ආකාරයේ ක්‍රියාකාරකම් වල නිරත වෙනවද කියන කාරණය ගැන තමයි දැනටත් ආරක්ෂක අංශ වලට සැක මතුවලාය කියලා වාර්තා වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ඉදිරියට තවදුරටත් තොරතුරු වාර්තාවේ ඊයේ දහවල් කාලේ තමයි මේ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණේ.
මනෝජ්, එතකොට මේ වාර්තා වෙනවද මේ කවුද මේ පුහුණුව ලබා දෙන ආයතනය කියන කරුණ සම්බන්ධයෙන්?
ඒවත් වාර්තාවන්නේ නැහැ. ඒ කියන්නේ රජයේ ආයතනයක් හෝ ඉන්දියා රජයේ හමුදාවක් කියන කාරණයක් වාර්තාවන්නේ නැහැ. පෞද්ගලික ආයතනයකට මුදල් දීලා ලබා ගන්න පුහුණුවක් කියලා තමයි වාර්තා වෙන්නේ. ඒක ස්වේච්ඡාවෙන් නොමිලේ කරන පුහුණුවකුත් නෙමෙයි, රජයට සම්බන්ධ ආයතනයක් කරන පුහුණුවකුත් නෙමෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. පෞද්ගලික ආයතනයකට ඔවුන් සල්ලි දීලා ලබා ගන්න පුහුණුවක් කියලා තමයි වාර්තාවෙන් නිදෙල් රුචි.
හොඳයි, ඒකත් සැලකිල්ලට ගත යුතු කාරණාවක්. අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ පැත්තෙන් යම් කිසි වූ තොරතුරක් ලබන සතිය වෙද්දී හෝ මේ සතිය අග වෙද්දී අපිට දැනගන්නට ලැබෙයි කියලා. හිටපු මන්ත්‍රීවරුන් වන දුමින්ද සිල්වා සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර කියන දෙදෙනාගේ මේ ආරවුල හේතුවෙන් සිදුවුණු වෙඩි තැබීම හා සම්බන්ධවත්, ඒ මිනිමෙරුම හා සම්බන්ධවත් තියෙන නඩුව පිළිබඳව ඔබ දැන් හොඳින්ම දන්නවා. මේ නඩුවේ අවසාන තීන්දුව විදිහට දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට මරණීය දණ්ඩනය නියමුණා වසර 2016 දී. ඔහු එය නැවතත් ඇපීල් කරලා තිබුණා, අභියාචනාවක් යොමු කරලා තිබුණා. ඒ අභියාචනාව විභාගයට ගත්තා පසුගිය සතියේදී අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඔහුගේ ඇපැල නිෂ්ප්‍රභ වුණා. එයටතේ ඔහුගේ මරණීය දණ්ඩනය ස්ථාවරත්වයට පත් වුණා. මේ නඩු තීන්දුව පිළිබඳව, නඩු තීන්දුව සම්බන්ධව දේශපාලනිකවත් සමාජීයවත් තියෙන කතාබහ මම ඔබෙන් දැනගන්න කැමතියි.
ඔව්, යම් ආකාරයකින් පසුගිය බ්‍රහස්පතින්දා තමයි මේ තීන්දුව ලබා දුන්නේ. යම් විදිහට මේ තීන්දුවේ තීරණය කුමක් කියන එකත් සමාජයේ සාකච්ඡා කරන්න ගත්තා. දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ඔහුව මේ මරණ දණ්ඩනයෙන් නිදහස් කරයි. ඔහු නිදහස ලැබල ගෙදරේ වගේ අදහසක බොහෝ දෙනෙක් හිටියා. කොමුණත් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහිව ලබා දුන්න මරණ දඬුවම තවදුරටත් තහවුරු වීමක් තමයි සිද්ධ වුණේ. ඒ වගේම ඇතැම් තැන්වල කියවුණා, අපි දැක්කා මේවා සත්‍ය තොරතුරුද කටකතාද කියන එක තහවුරු කරන්න විදිහක් නැහැ. නමුත් එහෙම දේවල් හුවමාරු වුණා. යම් ආකාරයකින් ඉදිරියේදී දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා විවාහ වීම සම්බන්ධයෙනුත් යම් කටයුතු සූදානම් කරලා තිබෙනවා කියලා එහෙම අදහස් පළවීමක් තිබුණා. ඒවා සත්‍යාසත්‍යතාවය කෙසේ වෙතත් එහෙම අදහස් හුවමාරු වුණා. මං හිතන්නේ ඒක ඔහු නිදහස ලැබනවා කියන එක තහවුරු කරන්න පළවෙච්ච කාරණා වෙන්නත් පුළුවන්. කොමුණත් මේ සම්බන්ධයෙන් වන තීරණය ලබා දුන්නේ අගවිනිසුරු ප්‍රියසාද් දෙප්, බෝනේ කළු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරරා සහ විජිත් මලල්කොට යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු බඩුල්ලා, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමට විත්තිකරුවන් 5 දෙනෙකුට 2016 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 8 වෙනිදා කොළඹ මහාධිකරණයේ මරණ දඬුවම නියම කළා. එහිදී ඔවුන්ට එල්ල වෙලා තිබුණු චෝදනා තමයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඡන්දදායකින්ට ගිනියාවි භාවිතා කරලා සාපරාධී විදිහට ඔවුන් බිය ගැන්වීම, නීති විරෝධී රැස්වීමක සමාජිකයින් වීම කියන කාරණා ඇතුළේ තමයි මොවුන් වර්ධකරුවල් කරලා තිබුණේ. කොමනක් මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණයේ ලබා දුන් මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ තවදුරටත් තහවුරු කළා. මේ නඩුව 11 වෙනි විත්තිකාරයා වුණු දුමින්ද සිල්වා, ඒ වගේම 3 වෙනි විත්තිකාරයා වුණු චමින්ද රවි ජයනාත්, එහෙම නැත්නම් දෙමඩකොඩ චමින්ද, 7 වෙනි විත්තිකරුවා වෙච්ච සරත් බණ්ඩාර කියන අය ගොනු කරපු අභියාචන පෙත්සම් නිෂ්ප්‍රභා කරලා ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව මේ නියෝගය තහවුරු කළා. ඒ වගේම මේ නඩුවේ 5 වෙනි විත්තිකරයා වෙච්චි දුමින්ද සිල්වාගේ ආරක්ෂක නිලධාරියා විදියට කටයුතු කරපු පොලිස් නිලධාරි අනුර තුෂාරද මෙල් කියන පුද්ගලයාව සියලු චෝදනාවලින් නිදහස් කරලා නිදොස් කොට නිදහස් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ඒ අනුව මේ පළවෙච්චි මත සියල්ලම නැවතත් යටපත් කරමින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට, හිටපු මන්ත්‍රීවරයාට ලබා දුන්නු මරණ දඬුවම තවදුරටත් තහවුරු කිරීමක් තමයි සිද්ධ වුනේ. ඒ කාලය ඇතුලේ අපි දන්නවා වැලිකඩ රෝහලේ තමයි ඔහු ප්‍රතිකාර ලැබමින් හිටියේ. ස්නායු ආශ්‍රිතව ඇති වෙලා තිබෙන යම් රෝගී තත්වයක් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරලා තිබුණා. දැන් ඔහුට අර වෙඩි වැදිලා හිස් කබලට වෙච්චි හානි ගැන අවධානය යොමු කරලා තමයි මේ නිර්දේශය ලබා දුන්නේ. කොහොම වුණත් දැනට ඔහුගේ රෝගී තත්වය සුව වෙලා තියෙනවා. ඔහුව මේ බන්ධනාගාර රෝහලෙන් වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන්න අවශ්‍යයි කියන කාරණේ සාකච්ඡා වුණා. නමුත් ඒක කරන්න විදිහක් නැහැ. හේතුව තමයි නැවතත් මාරු කිරීම සිද්ධ වෙනවා නම් ඒ වෛද්‍ය කණ්ඩායමම නිර්දේශ ඉදිරිපත් කරන්න ඕන. ඒ සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල මේ වෙනකන් කටයුතු කරලා නැහැ කියලා තමයි බන්ධනාගාර ආරංචි වාර්තා කළේ. කොහොම වුණත් ඉදිරි දිනකදී එයත් ලැබුණු පසුව ඔහුගේ රෝගී තත්ත්වයත් සුව වෙලා නම් බන්ධනාගාර රෝහලෙන් නැවතත් වැලිකඩ බන්ධනාගාරයට ඔහුව මාරු කරයි. ඔහුට නිදොස් වෙලා නිදහස් වෙලා සමාජයට එන්න තිබුණු බලාපොරොත්තුව මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවදුරටත් අහුරු කිරීමත් එක්ක ඇහිරිලා ගියා.
ශ්‍රී ලංකාවේ මේ වෙනකොට මේ රුපියල අවප්‍රමාණය වීමත් එක්ක රජයේ විසින් ගන්නා වූ යම් යම් ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂිත කතාබහක් ඇති වෙමින් යන කාලවකවානුවක්. ඒ යටතේ අපි මේ වෙනකොට අහනවා ශ්‍රී ලංකාව පැත්තෙන් හිල්ටන් හෝටලය සහ මේ වෙනකොට ඉදිවෙමින් පවතින ග්‍රෑන්ඩ් හයට් කියන මේ හෝටල් දෙක ඉන්දියාවට විකිණීමට යනවායි කියලා. මේ කොටස් විකිණීම තුලින් ශ්‍රී ලංකා රජයට දැඩි පාඩුවක් සිදු වෙන වගට තමයි කරුණු අනාවරණය වෙමින් පවතින්නේ. රුපියල අවප්‍රමාණය වීම හරහා ඇති වුණු ආර්ථික හානිය අවම කර ගැනීම උදෙසා ගන්නව මේ ක්‍රියාමාර්ගය ඉතාමත්ම වැරදි සහගත අනුවන අදූරදර්ශී ක්‍රියාවක් විදිහට තමයි ශ්‍රී ලංකාවෙන් අනිකුත් පාර්ශ්වවලින් අපිට අහන්නට ලැබෙන්නේ. අපි කැමැති රජයේ මේ සම්බන්ධයෙන් මොන වගේ මතයකද ඉන්නේ සැබෑවටම කියන කාරණාවත්, අනෙත් පාර්ශ්ව මේට විරෝධතාව දක්වන පාර්ශ්ව ඉදිරිපත් කරන කාරණා පිළිබඳවත් දෙපාර්ශ්වයේම කරුණු පිළිබඳව දැනගන්න.
ලෝකයේම මේ වෙලාවේ තමන්ගේ මුදල් ඒකක අප්‍රමාණ වීම නිසා යම් ආර්ථික ගැටලුවක ඉන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔහුගේ මුදල් එකවල ඩොලරය ස්ථාවර කරන්න ගන්න උත්සාහයක් එක්ක ලෝක රටවල් බොහොමයකට මේ තත්ත්වය බලපාලා තියෙනවා. ලංකාවටත් බලපෑවා. රුපියල් 174 කිට්ටුවන සීමාවකට ඩොලර එකේ යගේ ආවා. යම් ආකාරයකින් ශ්‍රී ලංකාවේ සමාජයේ කතා වුණේ ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණත් පහු කරලා ඩොලර එක දැන් ඉහළට ගිහිල්ලා කියලා. ඒ සම්බන්ධයෙන් රජයට යම් තීන්දුව తీරන ගන්න සිද්ධ වෙනවා. ඒ අනුව යම් සංචිත ප්‍රමාණයකුත් මුදා හැරියා රුපියල අවප්‍රමාණය වීම පාලනය කරන්න. නමුත් එයිනුත් බලාපොරොත්තු වෙච්ච තරම් ලොකුම සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ඒ අනුව ඉදිරියේදී හිල්ටන් හෝටලයත් කොළඹ ග්‍රෑන්ඩ් හයට් හෝටලයත් විකුණා දාන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වුණේ අතරේ මේ හෝටල් දෙක විකුණලා රජය උපයා ගන්න අපේක්ෂා කරන මුදල ඇමරිකන් ඩොලර් මිලියන 500ක් කියලා තමයි විශ්වාස කරන්නේ. හිල්ටන් හෝටලේ 51% කොටස් රජය සතු වෙනවා. තට්ටු 19කින් සමන්විත මේ හිල්ටන් හෝටලේ කාමර 297ක් තියෙනවා. ඒත් එකම ග්‍රෑන්ඩ් හයට් හෝටලය පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය තියෙන හෝටලයක්. මේ වන විට ඉදිකිරීම කටයුතු සිද්ධ වෙනවා. 2012 අවුරුද්ද තමයි ඉදිකිරීම ආරම්භ කළේ. මහල් 47කින් උස මේ හෝටලේ කාමර 475ක් වගේම නිවාස 84කුත් වෙනවා. ඉතින් මේ සියල්ල විකුණා දාලා අර මම කලින් කිව්වාගේ ඇමරිකන් ඩොලර් මිලියන 500ක් මේ හරහා උපයා ගන්න තමයි සූදානම් වෙනවා කියලා කියන්නේ. මේ ඉදිරි මාස 6ක් වගේ කාලයක් ඇතුළත ඒ සඳහා කටයුතු සිද්ධ වෙනවා. වැඩි ප්‍රතිලාභ අත්කර ගන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි රජයේ පාර්ශවයෙන් මුල් අවස්ථාවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රාන් වික්‍රමරත්න මැතිතුමා. ඒ වගේම ඔහු කියලා තිබුණා මේ ගනුදෙනුව යම් ආකාරයකින් නිවිද භාවයකින් යුක්තව සිද්ධ කරන්න රජය බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අනුව මේ ගනුදෙනුව යම් ආකාරයකින් තහවුරු වීමකුත් ඒ හරහා සිද්ධ වෙනවා.
හ හිල්ටන් හෝටලේ සහ ග්‍රෑන්ඩ් හයට් කියන හෝටල් දෙක ඉන්දියාවට විකිණීමට යන කතාව අතරතුරේදී ශ්‍රී ලංකා එයාර්ලයින් ගුවන් සමාගමත් විකිණීමට පෞද්ගලීකරණයට ලක් කිරීමට අදහස් කරනවා කියන කතාව ඇති වෙමින් තියෙනවා. එය බැහැර කළ නොහැක්කක්. ඒ නිසා මේ තීරණයත් අපිට වැදගත් තීරණයක්, කතාබහට ලක් කළ යුතු කාරණාවක්. මං කැමති මේ ශ්‍රී ලංකා එයාර්ලයින් සම්බන්ධයෙන් තියෙන කතාබහේ අලුත්ම තත්ත්වය දැනගන්න මනෝජ්.
ඔව්, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පාඩු ලබන ආයතනයක් කියලා දිගින් දිගටම සඳහන් කළා. මේ රජයේ බලයට පත් වෙනකොටත් ඒ පිළිබඳව කතා කළා. ඒ වගේම මේ මුල් කාලේ ඒ ආයෝජනය කරන ආයෝජකයන්ට ආරාධනා කළා. නමුත් ඒ කටයුත්ත සාර්ථක වුණේ නැහැ. ඉතින් ඒ අනුව රජයේ යම් ආකාරයකින් උත්සාහයක් තියෙනවා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනය පෞද්ගලීකරණය කරන්න. දැන් මීට කලින් එමිරේට් සමාගම සමග යම් ගිවිසුමක් තිබුණා. ඒ ගිවිසුම් කාලයේදී එමිරේට් සමාගම යටතේ පාලනය වුණු කාලයේදී ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයේ ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා. ඉන් මුදවා ගැනීමත් එක්ක තමයි මේ පාඩුව සිද්ධ වුණේ කියන එකත් එක්ක රජය සාධාරණීකරණය කරන්න යන්නේ. මේක පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් පෞද්ගලීකරණ වැඩ කටයුත්ත කරගිල මේක ලාභ ලබන මට්ටමට ගේන්න පුළුවන් කියලා. ඉතින් ඒ අදහසින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලට ආයිත් යමෝන හැඩක් තමයි වාර්තා කරන්න තියෙන්නේ.
රජය මේ නිශ්චිත වශයෙන්ම සිදුවෙනවා කියන ප්‍රකාශයක් කළා තියෙනවද කොතරක හරි මනෝජ්? නැත්නම් මේ දූෂමාන ආරංචි විතරද?
ඔව් නෑ, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමේ අවධියක ඉන්නවා කියන අදහස රජයේ පාර්ශවයෙන් මේ වනවිට සඳහන් කරලායි තියෙන්නේ.
සූතිවන්ත වෙනවා මනෝජ්. මේ සතිය තුළත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳවත් අනිකුත් විශේෂිත කාරණා පිළිබඳවත් කතා බහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව මනෝජ් උඩ තියාවලා ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධුනේ. අපි එහෙමනම් නැවතත් හමු වෙන්නේ ලබන සතියේ සඳදා. එහෙමනම් බොහොම ස්තුතියි ඔබට. ආයිබෝවන් මනෝජ්.
සිංහල වැඩසටහන ගුවන් විදුලියෙන්, අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්. Enjoy more stories in your language by visiting sbs.com.au.